මීළඟට ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා මිනිත්තු පහක් තියෙනවා ඔබතුමා.
බොහොමත් ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ රටේ ඉතිහාසය වෙනස් කරපු අවස්ථාවක් හැටියට අපි දකිනවා නැවත මේ ස්වාධීන ආයතන පිහිටවීම. මේ ස්වාධීන ආයතන පිහිටවලා අපි දකින්න ලැබුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය වීමක්. ඔබ දන්නවා පෞගිය කාලේ පෞගිය රජයේ මේ ජනතාවට බලපාන ප්‍රධාන ආයතන අපි ගත්තහම පොලිසිය, මැතිවරණ මෙහෙවන ආයතන, මේ සියල්ලම දේශපාලනීකරණය කරනේ වෙලා එදා පොලිස් ස්ථානයක් ආණ්ඩු පක්ෂයේ කාර්යාලයක් බවට පත් වෙලා තිබේ. සාධාරණයක් ඉටුවේ කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. පොලිසියට යන්න ඉදිරිපත් වෙන්නේ නැති කාලවකවානුවක් තිබුණා. ඒ අවස්ථාවේදී අපි රජයක් හැටියට ඉතා වගකීමෙන් මේ කොමිසන් සභා පිහිටවන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ කොමිසන් සභා පිහිටවීමෙන් සමහරක් තැන්වලදී අපහසුතාවයට පත්වෙන, සමහරක් තැන්වලදී තීන්දු තීරණ ගන්න ප්‍රමාදයන් වෙන අවස්ථාවල් දකින. එතකොට අන්න ඒ කටයුතු වෙනුවෙන් මීට වඩා අධීක්ෂණයක් පාර්ලිමේන්තුවේදී සිදුවිය යුතුයි කියන එක අපි විශ්වාස කරමු. ඒ අවස්ථාවලදී මීට වඩා මැදිහත්වීමක් පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුතුයි කියන එකට අපි එකඟ වෙනවා. නමුත් කිසිසේත්ම මෙන්න මේවා සම්පූර්ණයෙන්ම අහෝසි කරලා නැවත අර අඳුරු යුගයට යන්න ජනතාව සූදානම් නැහැ. හැබැයි ඒ වෙනුවෙන් මතවාද ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් මේ පාලනයේ තදභාවයක් නැහැ, අපිට ඕනේ හිට්‍රල් වගේ පාලනයක් කියලා, ඒ වගේ අදහසක්, ඒ වගේ රඟපෑමක්, ඒ වගේ ජනතාව නොමග යැවීමක් සිදු කරන්න යම් පිරිසක් උත්සාහ කරනවා. ඒකට සමහර මාධ්‍ය ආයතනත් එකතු වෙලා මේකට තව තල්ලුවක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් මං හිතන්නේ මතක් වෙන්න ඕනේ මේ මාධ්‍ය ආයතනවලටත්, මේ මාධ්‍යවේදීන් එදා අතුරුදහන් වෙනකොට, මේ මාධ්‍ය ආයතනවලට ගිනි තියෙනකොට, එදා ඒ තද ආණ්ඩුවෙන් වෙච්ච විපාකය නැවත මේ රටට ඇති කරන්න සුදුසු නෑ කියන එක මතක් කරන්න. අපි ඉතා ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිහිටවල අද පොලිසිය ගත්තොතින් කොච්චර ස්වාධීනද කියලා එදා වගේ මේ පාර්ලිමේන්තු නියෝජනය හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාට තමන්ට ඕන ස්ථානාධිපතිවරුන්ව පත් කරන්න හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් නෙමේ උදා වෙලා තියෙන්නේ. රජයේ සේවකීන්ට ආණ්ඩුවේ නියෝජිතයට ඕන විදිහට යම් යම් ස්ථානමාරුවීම් සිදු කරන්න හැකියාවක්
නැහැ.
නමුත් මේ නිදහස, මේ ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් විදිහට පාවිච්චි කරන කොටසක් සිදු වෙනවා. අද මං හිතන්නේ අද මේ ඊයේ දිනයේදී ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ඒ දුම්රිය සේවකයන්ගේ ඒ වල්බූරු නිදහසක් හැටියට කටයුතු කරන ආකාරයක්. මේ අධිකරණයේ ස්වාධීනත්වයේ සිදු වෙලා තියෙනවා. මම මේ අවස්ථාව විනාඩියක් ගන්නවා
අවසන් කරනවා.
මොකද අපේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට තීන්දුවක් දීලා තියෙනවා. එතුමාගේ ඒ තීන්දුවට අපි ගරු කරනවා. නමුත් එතුමා කරන ඒ ක්‍රියාකලාපේ අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒ තීන්දු තීරණ ගන්නකොට අපිට මතක් වෙනවා ඇමතිවරුන්ට වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරේ නැහැ කියලා රුපියල් 100ක දඩයක් ගැහුවේ. සමහර නඩු මාස 6න් 6ට කල්යන එතකොට මේ අධිකරණය ස්වාධීන නම් මේ මෙන්න මේව ගැනත් අපි යම් ආකාරයට
අවසාන ගණමන්තුවා
අපි බලලා ඒවත් නිවැරදි වෙන්න ඕනේ කියන එක
මේ
අවස්ථාවේදී ප්‍රකාශ කරනවා
බොහොමත් සතුටින් මේ ළඟට ගරු විමල වීරදි සනාග මන්තුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා
දරු මුලසන රුඩ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාවේ ඓතිහාසික විවිධ කොමිෂන් සභා පත් කරලා තියෙනවා කොමිෂන් සභා නමයක සභාපතිවරුන්ටත් එහි සමාජිකයන්ටත් දීමනා වැඩි කරන මේ අවස්ථාවේදී අපි හැමෝගෙම ඔළුවට එන කාරණේ තමා ඇත්තටම මේ කොමිෂන් සභා පත් කිරීමේ අරමුණු ඉෂ්ට වී තිබේද යන්න මේ දීමනා වැඩි කිරීම පිළිබඳ මට නම් පෞද්ගලිකව කිසිම විරුද්ධත්වයක් නැහැ හැම කෙනෙක්ම ආර්ථික අර්බුදයකට ජීවන වියදමේ ප්‍රශ්නෙට විවිධ ආර්ථික පරිපීඩනයන්ට පත්වෙච්ච මොහොතක ඔවුන්ගේ දීමනා වැඩි කිරීමට එරෙහි වෙන්න විරෝධයක් දක්වන්න අපට අවශ්‍ය නැහැ. හැබැයි මේ ස්වාධීනයයි අපි නැවතත් කිව්වොත් ස්වාධීනයයි කියා ගන්නා මේ කොමිෂන් සභාවලින් මේ රටේ දේශපාලනයට පරිපාලනයට මහජන අයිතින් වලට යමක් සිදු වෙලා තියෙනවාද? සීන ලෝකවල කල්පිතයන් ප්‍රායෝගික යථාර්ථයන් බවට මේ මහ පොළොවේ පත්කොට තිබේද? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියේ තියෙනවා නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේය. මේ යථාර්ථයේද මේ සමස්ත සමාජය නිරීක්ෂණය කරන ස්පර්ශ කරන මිනිස්සු විදියට මේ මහ පොළවේ හැමෝටම නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවාද මානව අයිතිවාසිකම් කඩ වූ විට ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා හැබැයි මානව අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් ක්‍රියාත්මක කරගන්න නඩුවක් පවරන්න කියපුවාම රුපියල් ලක්ෂ 10ක් නීතිච්ච මාත්‍ය ඉල්ලනවා එතකොට මූලික අයිතිවාසිකම් ලබාගත හැක්කේ ඒට මිල ගෙවිය හැකි අයට පමණි අදාළ මිල ගෙවිය නොහැකි නම් ඌට මූලික අයිතියක් ගන්න බෑ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හුදු සැරසිලි විදියට තියෙන දේවල් වලින් මගේ ගමේ කුඹුර කොටන ගොවියාට යමක් සිදු වී තිබේද මේ ස්වාධීනයයි කියා ගන්නා අධිකරණ හරි ස්වාධීනයයි කියා ගන්නා මේ කොමිෂන් සභාවලින් හරි ගමේ මිනිහගේ ජීවිතයට යමක් ලැබී තිබේද මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ මේ සිද්ධ වෙච්ච දේවල් අපේ ගමේ මිනිස්සු දන්නවද ඒ මිනිස්සුන්ට දැනিলা තියනවද හැඟෙනවද 18 යහපැත්ත ගන්න 19 කියලා මිනිස්සු කියන්නේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ මොකද උනේ කියලා මේ රටේ මිනිස්සු දන්නෙත් නැහැ වෙච්ච දේකුත් නැහැ දැන් පොලිස් කොමිසම ගත්තාම ඒ පොලිස් කොමිසමේ සභාපති ධුරිටියේ විශ්වවිද්‍යාල මගේ සමාජ විද්‍යා ගුරුවරයා මං ඇහුවා ඔබතුමාගෙන් ඔබතුමා මොකක් හරි පරිවර්තනයක් කරාද කියලා මං එහෙම දෙයක් කරන්න නැතුව කියලා කිව්වා එතුමාට කරන්න දෙයක් තිබුණේ නැහැ කරන්න දෙයක් තිබුණේ නැහැ දැන් පොලිස් නිලධාරී ඉන්නවා පාළ මට්ටමේ මේ ස්වාධීන පොලිස් කොමිස සභාවෙන් ඔවුන්ගේ දුක් ගැණි වලට විසුමක් ලැබිලා තියෙනවද ලැබිලා තියෙනවද නැහැ සාජන්ලා මම කියන්නේ අර එදා අර ඊයේ පෙර තිබුණ මේ වාද පිටි වගේ කරන්න එපා මේක මම මේ කවුරුත් විචේනා කරන ඇත්ත කතා කරන්නේ හේචාන් මන්ත්‍රීතුමා ඇත්ත කතා කරන්නේ ඈ උසස් කිරීම ඉතිහාසෙත් උනානේ ඉතිහාසෙත් උනානේ ඒක කොමිෂන් සභාවක් තිබිලා නෙමෙයි කොමිෂන් සභාවක ඉතිහාසෙත් තිබුණා හැබැයි පොලිස් කොමිසම කියන්නේ මොකද්ද පොලිස් කොමිසම කියන්නේ පොලිපත්තුමා අපි කියන දේ අහන්න ඒකෙන් මොකද්ද වෙලා තියෙන්නේ ඒකෙන් මොකද්ද වෙලා තියෙන්නේ දැන් ඊයේ පෙරේද අම්පාර සිද්ධියක් වුණා පොලිස් නිලධාරීන් කියනවා අපි මාරු කරන්න හදන්නේ. කොමිසමෙන්ද? කොමිසමෙන්ද? දැන් අම්පාර දිසාපතිතුමා තුසිත වනිගසිංහ මහත්තයා මාරු කරා. මොකටද මාරු කරේ? මහත්තය පිස්සු කෙල්ලෙක් නැති ඉන්නවද? රත්නපුරේ පිස්සෙක් පිස්සු කෙල්ලෙක්. හරි. දැන් දැන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තියෙනවා. කැබිනට් මණ්ඩලයෙන් තීන්දුව අරගෙන මාරු කරනවා අම්පාර දිසාපති තුසිත වනිගසිංහ. මොකටද මාරු කරේ? විශේෂ ඇමතිවරයා අවුට් කියනවා. මිනිස්සු එකට විරුද්ධ වුණාම පාරට බැස්සාම ආණ්ඩුවේ සේවකයෝ පාරට ආපුවාම විශේෂ ඇමතිතුමා කියනවා දිසාපතිවරයාට මං තමුසට මාංචු දාලා ගේන්නේ කොළඹට. බම්බුවේ ස්වාධීන කොමිසන්. බම්බුවේ ස්වාධීන කොමිසන් සමේ ස්වාධීන කොමිසන් වලින් මේ රටට වෙච්ච සිතක් නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවු විදිහට කතා කරාට මේ කොමිසන් සභාවලට ගෙවන මුදල ප්‍රයෝජනයක් තියෙනවද කියලායි මං අහන්නේ. දැන් අල්ලස්ථා දූෂණ කොමිසන් සභාවක් තියෙනවා. අපි දාපු පැමිණිල්ලට මොනවද කරේ කාංචන මන්ත්‍රීතුමා? තවම ක්‍රියාමාර්ග ගන්නවා. හොරකන් හොරකන්! එක්සත් ජාතික භක්ත ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු කරපු හොරකන්! වෙන බම්බුවක් නෙමෙයි. පඩික්කමක් ගැනලා තියන්න කියලා කිව්වම කවුද? පඩික්කම් කටක් කියන එක කිව්ව එකින් තමයි මට කියලා ගන්න කිව්වත් නැහැ. පඩික්කමක් කොන්න ඒ කටේ තැන් කියලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණත් එහෙම. සුවපතිද? සුවපති නේද? ඒ
කාලේ ඔබතුමාලා එහෙම
සුවපති. අර දත් ගලන දොස්තර මහත්තයානේ. රටට රටට සුවපති, ලෝකෙට සුවපති. අම්පාරේ මහරවලේ සීටි ස්කෑන් කළා දැන් අවුරුදු දෙකමාරයි. ලෙට්ටු මග මැරලා රටට සුවපති සම්මාන. සීටි ස්කෑන් එක නැතාම අම්පාර මහරවලේ. දැන් අල්ලස්සා දූතන කොමිසමෙන් කරන්න අල්ලස්සා දූතනේ මර්ධනේද? වර්ධනේද? වර්ධනේද? වර්ධනය කිරීම කරන්න. දැන් අම්පාරේ ඉසාපත්තුමා මාරු කරපක ගැන ආණ්ඩුව මොකක් දෙන උත්තරේ? අපි දන්න විදිහට ශ්‍රේත් අධිකරණය දුන්න තීන්දුව ක්‍රියාත්මක නොකළ නිසා තීන්දුවට අනුව ක්‍රියාත්මක විය දෙයිමට ගිය නිසා ඔහු මාරු කරනවා. දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ස්වාධීනලු රාජ්‍ය සේවේ, ස්වාධීනලු රාජ්‍ය සේවේ. හැබැයි තුසිත වනිගසිංහ නීතියේ ස්වාධිපත්‍ය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා ඔහුට අම්පාර දිසාපතිතුමෙන් පූල් එකට එන්න සිද්ධ වුණා.
මන්තව තව මිනිත්තු දෙකක් දෙකයි තියෙන්නේ ඔබතුමාට.
ඊළඟ කාරණේ මට කියන්න තියෙන්නේ දැන් මේ වැටුප් වැඩි කිරීමට අපි විරුද්ධ නැහැ. දැයියේ බරේද මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්න ගියා. ජනාධිපතිතුමා කියනවා සත පහක් වැඩි කරන්න දෙන්නේ
නැහැ.
සත පහක් වැඩි කරන්න දෙන්නේ නැහැ. කවුද ගියේ කියලා මන් දන්නේ. ජනාධිපතිතුමා කියපේනේ මං කියන්නේ. සත පහක් වැඩි කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනාධිපතිතුමාගේ සහෝදරයා කුමාරසිරි සිරිසේන මහත්තයා ටෙලිකොම් එකේ සභාපති විදියට මාසෙකට රුපියල් ₹145,000 දීමනාවක් ගන්නවා. ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒකට කවුරුත් මුකුත් කියන්නේ
නැහැ.
ඊළඟට එයා ලංකා සමාගමේ සභාපතිට ₹135,000 දීමනාවක් ගේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දීමනාවක්
ප්‍රශ්නයක්
නැහැ. ඊළඟට ලංකා බැංකුවේ ජීඑම් මහත්තයාට සාමාන්‍ය අධිකාරිතුමාට ගේනවා ₹127,000 මාසෙකට දීමනාව. කවුරුත් කතා කරන්නේ මහත්තය? කවුරුත් කතා කරන්නේ මේ රටේ මිනිස්සු ₹127,000. එතුමා සාතව නිලධාරියෙක් අරගෙන තියෙනවා හිඟවැටුප් දීමනාව විදියට ₹75,000,000. ₹75,000,000. ₹75,000,000 හිඟ දීමනා ගත්ත නිලධාරින් රටේ ඉන්නකොට මේ මන්ත්‍රීවරයෙකුට කීයක් අය වැඩ කරපුවාම නීත්‍යානුකූල පනතකින් අපේක වැඩ කරපුවාම ඒකට විරුද්ධයි. ජනාධිපතිතුමා 2016 අවුරුද්ද
මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ඔව් මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. 2016 අවුරුද්දේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය රැස්වීමට යන්න වියදම් කරුවා කියලා මේ සභාවේදී කීවා රුපියල් 12 කෝටි 60 ලක්ෂයයි. අතිගරු ජනාධිපතිතුමනි සභාවකත් වැඩි කරන්න ඕනේ. ඔබතුමා විදේශ ගමන් දෙකක් අවුරුද්දක් නතර කරන්න. එහෙම නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට මාසෙකට ලක්ෂ ගානේ වැඩි කරන්න පුළුවන්. ලක්ෂ ගානේ වැඩි කරන්න පුළුවන්. මේක තමයි ඇත්ත කතාව. ඊළඟට මම කියන්න කැමති
මම අවසන් කරන්න.
මන්ත්‍රීවරේ මට මාසෙකට ලැබෙන්නේ ඉන්ධන දීමනාව රුපියල් 60000යි. හැම මාසෙම මම රුපියල් 150000ක ඉන්ධන වැය කරන්න ඕන. මේ පාර්ලිමේන්තුට මේ මහජන සේවාවටයි
අන්තිම අවසන් කරන්න.
ඉතුරු 90 ලක්ෂ දෙන්නේ කවුද? 90000 දෙන්නේ කවුද? එක්ක මේක වැටු පැටි කරන්න ඕනේ නැහැ කියලා කියන හොරකම් කරපු එව්. එහෙම නැත්තම් දේපල තියන අය. එහෙම නැත්තම් බාල් තියන අය. එහෙම නැත්තම් හෝටල් තියන අය.
අවසන් කරන්න අන්තිම.
එදිනදා කිසිම ආදායම් මාර්ගයක් නැති.
මදු අවසන් කරන්න පුළුවන් කාලය අවසන්යි.
තල්ලු කරන්න කරන කුමාර
අවසන් කරන්න මදු.
ඔව් ගරු මන්ත්‍රීතුමා.
අවසන් කරන්න.
මේක අවසන් කෙලවර මේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ධනපතින්ගේ සාප
අවසන් කරන්න.
සුඛෝභෝගී ක්‍රීඩාවක් කිරීමේ කුමන්ත්‍රණය
අපි අවසන් කරන්න මදු.
කරකට තියෙන අයිසකේකට මේ පාර්ලිමේන්තුවේ ඉන්න නොදෙන්නයි මේ
කටයුතු කරමින්. විමල වේද මන්තෝ ඔබතුමා කාලය අවසන්යි. බොහොම සුදී. මීළඟට ගරු හර්ෂද සිල්වා මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක්
තියෙනවා. අපේ විමලවීර ගරු මන්ත්‍රීතුමා කරපු කතාවේ යම්කිසි සත්‍යයක් තියෙනවා. දේපොළ තියෙනවද නැද්ද කියලා නේ ඇහුවේ. දැන් ඇත්ත වශයෙන්ම මම පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 45ක. අවුරුදු 45. උණාන් පස්සේ තමයි ආවේ. ඒකට හේතුව තමයි මට තරුණ කාලේ පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් නැහැ. මොකද මම ඉස්සෙල්ලා මගේ ආර්ථිකය ගැන හොයා බලන්න ඕන. මගේ දරුවෝ ගැන හොයා බලන්න ඕන. හරි ඊට පස්සේ මගේ ඔවුන්ගේ අනාගතය ගැන අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ නිසා මට කලින් එන්න බැරි වුණා. මම වෘත්තීය වේදිකාවක් හැටියට ඒක කරලා තමයි මෙතනට ආවේ. හරි එතකොට මෙතන ප්‍රශ්නේ වැදගත්. එතකොට විමලවීර ගරු මන්ත්‍රීතුමා කියන්නේ එතුමා වෘත්තීය වේදිකාවක් හැටියට ඉන්නේ නැතුව ඊට කලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාට මේ 60000යි හම්බෙන්නේ තව 190000ක් අවශ්‍ය වෙනවා කියලා පෙට්‍රල් වලට ගෙවන්නේ. එතුමා කියන කතාව හරි. ඒක හරි. නමුත් ගැටලුව තියෙන්නේ මෙතන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කාර්යභාරය අපි ඉෂ්ට කරනවාද? හරි දැන් එදා අපි දැක්කා පාර්ලිමේන්තුවේ සමහර වෙලාවට කෝරම් එකක් නැහැ. හරි පඩි ගත්තට කමක් නැහැ. පඩිය පර්ෆෝමන්ස් බේස්ඩ් වෙන්න ඕනේ. අපි මොකක් හරි හරියට කරනවා නම් ඒකට යම්කිසි ගෙවීමක් කරන්න ඕනේ. දැන් සිංගප්පූරුවේ වගේ රටවල් වල ඇමතිවරයට ඇමරිකන් මේ සිංගප්පූරු ඩොලර් මිලියනයක විතර පඩියක් ගෙවනවා. හරි ඔවුන්ගේ වෘත්තීය වේදියෙන් පස්සේ තමයි වෘත්තියක් කරලා ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මං හිතන්නේ මේක බලන්න ඕනේ
සමින්ද විජේසිරි මන්තුමා මොකද නීතිපති?
අරේ ඇතුව ශිෂ්‍ය ඔබතුමා ඔය පඩි වැඩි වීම පිළිබඳව කතා කරන දැන් අපි දැනවත්ව අපේ පෞගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා අධීක්ෂණ මන්ත්‍රීවරු එක්කෙනෙක් ජනාධිපතිතුමාගේ නියෝගයෙන් පත් වෙලා තියෙනවා. ඒතකොට හැබැයි ඒ අධීක්ෂණ මන්ත්‍රීතුමාගේ පඩිය සහාය වරප්‍රසාද සියල්ල දීලා තියෙනවා. ඒතකොට අපිත් පසුපෙළේ මන්ත්‍රීවරයාට අපි කිරෙන් බාලද මේ දැන් තියෙන එකට විරුද්ධයි පස්සේ කතා කරනවා කියන කාරණේ කියනවා. අධීක්ෂණ මන්ත්‍රීවරයාට පත් වෙලා තියෙනවා. පත් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ දේශන පෙර ඇමතුමා තමයි ඒක උත්තරේ දුන්නේ. එතකොට අපි පසුපෙළේ මන්ත්‍රීවරයාට අපි ඉල්ලුම් කරේ නැහැ. නමුත් මේකට විරෝධය ප්‍රකාශ කරනවා පඩි වැඩි කරනවා කියලා ජනප්‍රවා ප්‍රකාශ කරනවා. එතකොට අපි අහන්නේ අපි කිරෙන් බාලද අපි එතුමා එක් මන්ත්‍රීවරයෙක් විතරක් නිර්මාණය කරලා දෙන්නේ ඇයි?
හරි නෑ මම හිතන්නේ එතන යම්කිසි සාධාරණයක් තියෙන්න ඕන. අර ඉංග්‍රීසියේ කතාවක් තියෙනවා if you throw peanuts you get monkeys කියලා. එතකොට අපි
ගරු නිරෝෂන් ප්‍රදමන්තු
ගරු මූලාසන මන්ත්‍රීතුමනි මගේ නම කිව්ව හින්දා මම තමයි මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඇත්තටම එක අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් තමයි පත් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. ඒ වෙලාවේදී අහලා තිබුණා එතන ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ පසුපෙළ විශාල ප්‍රමාණයක් අධීක්ෂණ මන්ත්‍රීවරු ඉන්නවයි කියලා පුන පුනාම ඇහුවා විපක්ෂයෙන්. ඒතර මම පැහැදිලිව උත්තර දුන්නා මේ පාර්ලිමේන්තුවේ එක අධීක්ෂණ මන්ත්‍රීතුමෙක් පමණයි දීමනා සහ මේවත් එක්ක පත් කළා තියෙනවා.
අපේ නිරෝෂන් ඇමතුමා පැහැදිලි කරා ජනාධිපතිතුමාගේ නියෝග මත එක මන්ත්‍රීවරයෙක් පත් කරලා තියෙනවා කියලා අධීක්ෂණ මන්ත්‍රීවරයෙක්. මම කැමැති දැනගන්න ඒ මන්ත්‍රීවරයා කවුද කියන එක. මොකද නම නොක් කියන්නේ නැත්තම්
හර්ෂ ඇමතුමා ඔබතුමාගේ කාලය තමයි ඔබතුමා ලබා දෙන්නේ මේ.
අනේ මගේ කාලයයි මන්ත්‍රීවරයාගේ නම කියන්න කියලා ඉල්ලා
සිටිනවා. හර්ෂ ඇමතුමාගේ කාලය
අනේ මගේ කාලේ ගන්න එපා. මට විනාඩි 5ක් දෙන්න මේකල ගත්තානේ. අනේ හරි. ලක්ෂ්මන් ඇමතුමා දැන්
ගරු මුලාසන මන්ත්‍රීතුමනි මලිත් ජයතිලක මන්ත්‍රී මේ මම ප්‍රශ්නෙට උත්තර දෙනකොටත් එතුමාගේ නම කිව්වා මලිත් ජයතිලක මන්ත්‍රීතුමාව පත් කළා තියෙනවා අධීක්ෂණ මන්ත්‍රී.
හරි. හරි. දැන් එහෙමනම් ගරු සභාපතිතුමනි
ඔබතුමනි
අපි මේක මීට වඩා ගැඹුරෙන් හොයලා බලන්න ඕනේ. මොකද අපි අවශ්‍යතාවයට අනුව තමයි ඒ රැකියාවක් කරලා වේතනයක් ලබා ගන්න.
කාන්චරම විදේශක වන්ද පයිඩ වාරම
ගරු සභාපතිතුමනි දැන් නිරෝෂන් පෙරේරා ඇමතුමා මේ සභාව නොමග ඇව්ව එක මන්ත්‍රීවරයෙක්ට පමණයි මේ දීමන ලබා දෙන්න කියලා. දැන් ගාමිණී ලොකුගේ ඇමතුමා තොරතුරු දැනගැනීම පනත යටතේ ඉදිරිපත් කරපු ලිපියට පිළිතුරු හම්බෙලා තියෙනවා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශෙන් මන්ත්‍රීවරු 55 දෙනෙක්ගේ නාමලයකට තියෙනවා මේ දීමනා ලැබෙන 2016 අවුරුද්දේ ඉඳලා මේ නම් තියෙනවා.
හර්ෂ ඇමතුමා
කතා කර සියලු දෙනාගේ නම්
දැන් බලන්න
හර්ෂ
මේක ඉතාමත් හොඳයි. ගරු කාංචන මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නේ අහනවා. නැ ඔබතුමා දැන් ඔබතුමාට කාලේ දුන්නානේ ඒක හොඳයි. ඇයි මම හොඳයි කියන්නේ? දැන් ඉස්සර පාර්ලිමේන්තුවේ දැන් ඔබතුමා නවක මන්ත්‍රීවරයෙක්. අපි මීට කලින් පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට දැන් අපිට ඔය වගේ තොරතුරක් දැනගන්න වුණා කියමු. ඔය තොරතුරු දැනගන්න වුණා නම් අපිට කිසිම විදියක හැකියාවක් තිබුණේ නැහැ ඔය තොරතුරු දැනගන්න. එතකොට තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි ඔබතුමාට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. ඒ ස්වාධීන කොමිෂන් සභාව පත් කළා තියෙනවා. ඒ ස්වාධීන කොමිෂන් සභාව හරහා ඔබතුමාට ඔය තොරතුරු ලැබෙනවා. ඉතින් ඔය තොරතුරු එදාට අදාළද අදට අදාළද කියන එක වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒක තමයි අද අපි මේ සාකච්ඡා කරන්නේ.
නෝෂන් මන්ත්‍රීතුමා ඇමතුමා ඔබතුමා පොලිටික් ෆෝරම් එකේ
කොමිෂන් සභාවන වැඩ කරන පුද්ගලයන්ගේ පඩිය
පිළිබඳ
උත්තර දුන්න මේ පත්‍රිකාව අද මම ගෙනාවේ නැහැ. නමුත් මට පැහැදිලිව කියන්න පුළුවන් එදා උත්තරේ මම දුන්නේ එක මන්ත්‍රීවරයෙක් තමයි අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට පත් කළා තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් ඒ හින්දා මම ඒ උත්තරේ මම නිල වශයෙන් තමයි දුන්නේ.
හොඳ බෞද්ධ හර්ෂමතුමා වගේ මිනිත්තු දෙකක් තියෙනවා කාලයක් තව.
ඒක මේ අවස්ථාවට මේක අදාළ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේ පඩි වැඩි කිරීම ගැන කතා කරනකොට
කාන්චන මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ්
ඕඩර් සභාපතිතුමනි දැන් මේ දීලා තියෙන ලිපියේ තියෙන රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනට ප්‍රවාහන දීමන ලබා දෙන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනේ මේ 55ක් ඉන්නවා. මේ නාමලේඛනේ මෙතන ලක්ෂ 2 බැගින් 2016 අවුරුද්දේ ඉඳලා ගෙවන 55ක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක මන්ත්‍රීවරෙක් නෙමෙයි. මෙතන තියෙනවා කාදර් මස්තාන් මන්ත්‍රීවරයෙක් නමක් තියෙනවා.
ඔබ දන්නේ නැහැ.
හර්ෂ ඇමතුමා ඔබතුමාගේ කාලය අවසන්.
නිරෝෂන් මෑතික මං කාල දෙන්න
ගරු මූලාසන ගරු මූලාසන මන්ත්‍රීතුමනි
හොඳයි නිශ්ශබ්දව ඇමතුමාට පැහැදිලි කරන්න.
මේ අපේ කාංචන මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා පටලෝගෙන මම කිව්වේ අධීක්ෂණ මන්ත්‍රී කියන වචනේ පටලෝගෙන වෙන මොනාරි ලිස්ට් එකක් වැඳුවා කියනවා. නමුත් සම්බන්ධීකරණ සහ අනිකුත් දේවල් මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් මම කියන්නේ අධීක්ෂණ මන්ත්‍රී. අධීක්ෂණ කියන මන්ත්‍රී ඒ ජනාධිපතිතුමා විසින් පත් කළ තියෙන දීමනාවක් එක්ක
කෙනා ඉන්න මේ හර්ෂමත්තුමා ඔබතුමාට මිනිත්තු දෙකයි තියෙන තව ඉතුරු.
හරි. මං හිතන්නේ මම කතා කරන්න ආපු දේ කතා කරගන්න බැරි වුණා. නමුත් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් කතා කරා. අපිට අවශ්‍ය වෙන්නේ මේ පිළිබඳව ගැඹුරු සංවාදයක රටවැසියා යෙදෙන්න ඕන. මොකද ඉස්සල්ලා මේ ඒ ගරු මන්ත්‍රීතුමා කිව්වේ මෙතන සල්ලි අවශ්‍ය වෙන්නේ නැති. එක්කෝ හොරකම් කරන කට්ටිය එහෙමත් නැත්නම් බාර් තියන කට්ටිය කියලා. හැමෝම එහෙම කට්ටිය නෙමෙයි. හැමෝම මේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම එක බුරුසුවකින් පාට කරන්න එපා. හරි? ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ මේ අවශ්‍ය පුද්ගලයන්ට දැන් ඒ විමලවීර මන්ත්‍රීතුමාට අවශ්‍යතාවය තියෙනවා. එතුමාට මාසෙකට රුපියල් 90,000 පෙට්‍රෝල් ගෙවන්න මේ කවුරුත් ඒ මුදල් එතුමාට ලබා දෙන්නේ නැහැ. එතුමා ඈත පළාතක දුෂ්කර ප්‍රදේශයක ඒ ජනතාව නියෝජනය කරනවා. එතකොට එහෙමනම් එතුමා කොහොමද ජීවත් වෙන්නේ? එතුමා සාධාරණ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ පාර්ලිමේන්තුවට අපි ගෙන ආයුත්තේ කවුද? සල්ලි තියෙන කට්ටිය විතරද පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ? එහෙමත් නැත්නම් නැති කට්ටිය ගනලා ඒ කට්ටියට දහ දුක විඳින්න ඕනේද? එහෙමත් නැත්නම් මේ කට්ටිය එකතු වෙලා හොරකම් කරන්න ඕනේද තමන්ගේ සුඛ විවරණය සඳහා? ඉතින් මේ ප්‍රශ්නේ මේ ලේසියෙන් තත පහක් වැඩි කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ලක්ෂ දෙකක් වැඩි කරනවා කියන මේ වචනෙන් දෙකෙන් විසි කරන්න හොඳ නැති දෙයක්. සමහරවිට දේශපාලඥයෝ කිව්වොත් එහෙම තමන්ගේ පඩි වැඩි කළ ගත යුතුයි කියලා පාරේ මිනිස්සු කෑ ගහනවා. සමහර විට ස්ට්‍රයික් කරයි. සමහරට මාධ්‍යෙන් අපිටත් ගහයි. නමුත් ඒක ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් සභාපතිතුමනි. හරි, එහෙමනම් කාටද පාර්ලිමේන්තුවට එන්න පුළුවන්? හරි, අපි සාමාන්‍ය පුද්ගලයෝ පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ එහෙමනම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අවශ්‍යතාවය සපුරන්න පුළුවන් වෙන්න ඕනේ ජනතාව.
අවසාන කරන්න.
ඒ නිසා මං හිතන්නේ මෙතන අපිට වැදගත් වෙන්නේ පර්ෆෝමන්ස් එකක් තියෙන්න ඕනේ. පර්ෆෝමන්ස් බේස්ඩ් යම්කිසි පඩියක් ගෙවන්න ඕනේ. නමුත් ජීවත් වෙන්න පුළුවන් පඩියක් මේ මන්ත්‍රීවරයෙක්ට දෙන්න ඕනේ. එහෙම නැතුනොත් තමයි මන්ත්‍රීවරු ඇමතිවරු හොරකමට වංචාවට දූෂණයට මේ මේ කාන්දම් වගේ ඇදලා යන්නේ කියන එකත් මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන ස්වල්ප
අසන්න. මීළඟට ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා, ඊට පෙර හේෂා විතානගේ මන්ත්‍රීතුමා මූල ආසනයට.
උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා කතා කරා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ස්වාධීන කොමිෂන් සභාවල වැඩි වැටුප් ලබා දීම, වැටුප් සමාජිකයන්ගේ වැටුප් වැඩි කිරීම ගැන කතා කරද්දී සමාජිකයන්ගේ ස්වාධීනත්වයේ උදෙසා අනිවාර්යයෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය හැදෙන්න ඔවුන්ට ඉහළ වැටුපක් ලැබෙන්න ඕන. ඉහළ වැටුප ලැබීම පමණක් ඔවුන්ගේ ස්වාධීනත්වයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔවුන් අපි දන්නවා මේ ආණ්ඩුව මොනවද කරේ කියලා ඇහුවම බොහෝ දෙනෙක් ඉස්සල්ලාම කියන්නේ 19 වන සංශෝධනේ. පෙරහැර බෙර ගාලා පාවඩ එලලා ධාතු කරඬුවක් වඩම්මගෙන ආවා වගේ ගෙනාපු 19 වෙනි සංශෝධනය. මේ කියන්නා වූ ස්වාධීන කොමිෂන් සභා බිහි කරලා තිබෙනවද, මේ කොමිෂන් සභා වලින් රටට වැඩක් වෙලා තියෙනවද කියන කාරණේ දිහා හැරිලා බලන්න මීට වඩා හොඳ කාලෝචිත අවස්ථාවක් නැහැ. ගරු සභාපතිතුමනි, මේ ස්වාධීන කොමිෂන් අපි ගත්තොත් විගණන ජාතික විගණන කොමිසමට සමාජිකයන් පත් කරේ 2015 දෙසැම්බර්. හැබැයි ජූනි මාසේ වනතුරු ජාතික විගණන පනත ගේන්න මේ ආණ්ඩුවට හැකි වුණේ නැහැ. තමුන්නාන්සල එක පොරොන්දු වුණේ දින 100 වැඩසටහනේ පෙබරවාරි මාසේ ජාතික විගණන පනත ගේනවා කියලා. හැබැයි වසර දෙකමාරක් ගරු සභාපතිතුමනි, වසර දෙකමාරක් ජාතික විගණන කොමිසමේ සමාජිකයන්ට වැඩක් නොකර නිකම් පඩිය ගන්න සිද්ධ වුණා. ඒ අයට වැඩක් නොකර ඉන්න උනේ පනත නැති ඉඳනේ. පනත් වලින් බලතල ලැබුණු අයට මොකද උනේ? දැන් අපි දැක්කා පොලිස් කොමිසම පීඨවල තියෙනවා. හැබැයි පොලිස් කොමිසම ලබා දෙන නිර්දේශ පොලිස් ප්‍රතිවරයා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔය පීඨුවාය කියන ස්වාධීනය කියන කොමිසමේ අධිපලය මොකක්ද? පොලිස් කොමිසමෙන් ලබා දෙන දඬුවම් ක්‍රියාත්මක කරන්න බැරි නම්, ලබා දෙන උසස් වීම් ක්‍රියාත්මක කරන්න බැරි නම්, ලබා දෙන විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න බැරි නම්, මේ පොලිස් කොමිසම මාරු වීම් ක්‍රියාත්මක කරන්න බැරි නම්, මේ පොලිස් කොමිසම පවත්වාගෙන යෑමේ තේරුම කුමක්ද? පොලිස්පතිවරයාට ස්වාධීන වූ පොලිස් කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක නොකර සිටින අවශ්‍ය දේශපාලන හයිය ලැබුණේ කොහොමද? ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පොලිස් කොමිසමේ වගේම රාජ්‍ය සේවා කොමිසමෙන් බලය පවරලා තියෙනවා අමාත්‍යංශ ලේකම්වරුන්ට. අද ඇමතිවරුවේ බලය පාවිච්චි කරලා තමන්ට ඕනේ තමන්ට කීකරු වෙන්නේ නැත්නම් තමන්ගේ තීන්දු පිළිගන්නේ නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරනවා, අමාත්‍යංශ නිලධාරීන් මාරු කරනවා. ඒ නිසා එදා මෙදා අතර කිසිම වෙනසක් නැත්නම් මේ කොමිසම පවත්වාගෙන යෑමේ අරමුණ කුමක්ද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. අද මේ කොමිසම් වලට සිද්ධ වෙලා තියෙන්නේ පහළ අය දේශපාලකයන් මැදිහත් වෙලා කරන දේවල් ගැන නිහඬව නිවටව බලා සිටීම පමණමයි. දැන් අල්ලස් දූෂණ කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්තුමයි තාම නිර්මාණශීලී අලුත් වැඩ ටිකක් කරන්න උත්සාහ කරනවා. හැබැයි මහා බැංකු බැඳුම් කර වංචාවට පමණක් දෙවිනි වූ වංචාවන් 10ක් අපි තෝරගෙන රටටම ප්‍රසිද්ධ කරලා මාධ්‍ය මැදියේ පෙරහැරින් අරන් ගිහලා අල්ලස් කොමිසමට බාර දුන්නා top 10 කියලා. top 10 නම් top priority ලා වෙන්න එපා. top 10 වලට වෙච්ච දෙයක් නෑ අල්ලස් කොමිසම තුල. මහා බැඳුම් කර වංචාවට පමණයි දෙවිනි වෙන්නේ මේ වංචාවන්. එකක් පිළිබඳ මේ දක්වා අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කරා කියලා අපට නම් තොරතුරක් නෑ. ඒ වගේම මේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ මුදුන් මල්කඩ තමයි ව්‍යවස්ථාදායක සභාව. ස්වාධීන කොමිෂන් සභාපත් කරන්නේ රටේ වැදගත්ම තනතුරු වන විනිසුරුවරුන් සහ පොලිස්පති නීතිපතිපත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාව පත් කරපු නීතිපති පොලිස්පති දයා බලන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නොසලකා පහළ නිලධාරියෙකුට නීතිපති තනතුරු දුන්නා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ලබා දිය යුතුයි කියලා අනිවාර්ය නැහැ. නිර්ණායක හදලා නිර්ණායකයක් අනු ලබා දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නිර්ණායක නැත්තම් ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න ඕනි. ජ්‍යෙෂ්ඨයට දෙන්න බැරි නම් ඒට හේතු ප්‍රසිද්ධ කරන්න ඕනි. ඒ දෙකම සිද්ධ වුණේ නැහැ. පොලිස්පති තනතුරත් එහෙමමයි. ජ්‍යෙෂ්ඨයන් නොසලකා කනිෂ්ඨයට දුන්නා. ජ්‍යෙෂ්ඨයට නුදුන්නේයි කියන්න හේතුවක් නැහැ. දෙන නිර්ණායක මොනවද කියලා අද දක්වා මේ රටේ කවුරුවත් දන්නේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? කවටයෝ දෙන්නෙක් නීතිපති පොලිස්පති වෙලා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියම මහා වීලුවක් බවට පත් කරලා. පොලිස්පතිතුමා ප්‍රසිද්ධිය කියන්නේ මම නීතිය නවනෝ කියලා. අපි දැක්ක සභාපතිතුනි මේ ළඟදී ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට දඬුවමක් දෙනවා. අපි පාසලේ ශිෂ්‍ය බට කණ්ඩායම ඉන්න කාලේ අපේ සාජන්ට්වරයා අපි මොක්කරි වැරද්දක් කරාම කියන්නේ එක්කෝ ඩිප් 100ක් දාපන්, එක්කෝ පුෂප් 100ක් දාපන්, සිටප් 100ක් දාපන් ඕමයි කියන්නේ. අපි රූපවාහිනිය දැක්ක ජනාධිපතිතුමා ගණන් කරනවා පොලිස්පතිතුමා සිටප්ස් දානවා. අනේ මේ පොලිස්පති කියන තනතුරට ගිය කලක් කියලා මම කල්පනා කරේ. මම මේක ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී කිව්වා බලන්න පොලිස්පති තනතුරේ පෞරුෂත්වයට ගිය කල පොලිස්පතිතුමාව අපි ශිෂ්‍ය බට කරන කාලේ වගේ ජනාධිපතිතුමා දඬුවමක් දීලා සිටප්ස් කරනවා කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කිව්වා ඔයා වැරදි උදේ ඔයා ඔය බලන්නේ ශිෂ්‍ය බට කෝනේ. ඔක බලන්න ඕනේ පොලිස්පතිගේ කෝණේ. පොලිස්පති හැමදාම උදේට ව්‍යායාම කරනවා. ඔය සිටප්ස් කරනවා. වෙනදට පොලිස්පති සිටප්ස් කරද්දී PTI විදියට ඉන්නේ පොලිසිය කොස්තාපල් කෙනෙක් තමයි 1-2 කියලා ගණන් කරන්නේ. පොලිස් කොස්තාපල් වෙනද කරපු රාජකාරිය එදා කරේ රටේ ජනාධිපතිවරයා. එතකොට ඔයා දැක්කේ නැද්ද පොලිස්පතිතුමාගේ මූණේ තිබ්බ සතුට? හිනා වෙවි තමයි වැඩේ කරේ. එයාට ඇඟට දැනෙන්නේ නැති ලෝකාධිපති කියලා. ඇයි දෙයියනේ වෙනද PC කෙනෙක් කරන ජොබ් එක රටේ ජනාධිපති කරාම තමන් ලෝකෙටම අධිපති කියලා පොලිස්පතිර හිතුණා නම් පුදුමයක් නෙවෙයි.
හර්ෂ සිල්ලා මත්තම
ඒක මේ ඔකේ පොඩි විහිළුවක්. ඕක ඔච්චර ලොකුවට ගන්න දෙයක් නෙමෙයි. පොලිස්පතිතුමා හැමදාම මම දුවනකොට උදේ එතුමත් සමහරලාට දුවනවා නැත්නම් ඇවිදගෙන යනවා. මං හිතන්නේ එදා අර ට්‍රැක් සූට් එක දාගෙන හිටියේ. ඉතින් ජනාධිපතිතුමා කියන්නේ නැති මේ ඩිප්ස් ගහන්න පුළුවන්ද කියලා බලන්න කියලා.
හොඳයි හොඳයි. එහෙම හරි දඬුවමක් දෙන එක හොඳයි. අද වෙලා තියෙන ගරු නියෝජ්‍ය අපෝතුමා පිළිගන්නේ නැත්නම් පොලිස්පතිතුමා නීතියේ නවනෝ කියලා එතුමම කියද්දී එතුමා අද රට ඉදිරියේ කවටෙක් වෙලා කියන ඔබතුමාට පෙන්නේ නැත්නම් ගරු හර්ෂ ඇමතිතුමනි ඔබතුමා රටේ ජනතාවගේ මතය දන්නේ නැයි කියන එක විතරයි මට කියන්න වෙන්නේ. ඒ වගේ මේ නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් අපි නීතිපතිතුමා ගත්තොත් මෙතරම් දේශපාලනිකුණු නීතිපතිවරයෙක් ගැන ඉතිහාස කවදාවත් අපි අහලා නැහැ. අපි මේ නීති ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයෙක් විදිහට අපි මේ කියන්නේ. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, දැන් නීතිපතිතුමා මේ පාර්ලිමේන්තුව සම්මත කරපු ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණේ නඩු අහන්න අවශ්‍ය නඩු අපිට ආරංචි විදිහට නඩු 10ක් යවලා තියෙනවලු. මේ නඩු 10ම ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අයගේ 10න් 8ක්ම රාජපක්ෂවරුන්ට එරෙහිව. කෙලිම මේක දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් නැද්ද? ඒව විතරද මෙතුමාට නඩු කියලා පෙන්නේ? අවසාන වශයෙන් තීන්දුව ගන්නේ ජනාධිපති ත්‍රිපුද්ගල අධිකරණයට නඩු යොමු කරනවද නැද්ද කියන තීන්දුව ගන්නේ අගවිනිසුරු කිව්වට ඇත්තම අගවිනිසුරුතුමාට තියෙන්නේ ඔව්වෝ නැහැ කියන්නේ. ඔහුට විමර්ශ තීන්දුවක් ගත හැක්කේ නීතිපතිවරයා යොමු කරන නඩුව පිළිබඳ පමණයි. හැබැයි නීතිපතිවරයා යම්කිසි ප්‍රබල නඩුවක් අගවිනිසුරුට ඉදිරිපත් නොකිරීමට තීරණය කරොත් ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුට කරන්න දෙයක් නැහැ. මහා බැංකු බැඳුම් කර වංචාව සිදු වෙලා වසර 3 මාරක් වෙනවා. අද වනතුරු ඒ සම්බන්ධයෙන් නඩු පනවන්න කඩිනමින් ක්‍රියාකරන්න නීතිපතිතුමාට උනන්දුවක් නැති වුණාට ආණ්ඩුවේ දේශපාලන සතුරන්ට දඬුවම් කරන්න, ආණ්ඩුවේ ඇමතිවරුන් ගෙන්නලා කමිටුවලදී දෙන උපදෙස් මත කටයුතු කරන්න, සමහර නඩු ඇමතිවරු උපදෙස් දුන්නාම තමන්ගේ සේප්පු ඇතුලේ නඩු ලිපිගනු සංගවා තබා ගන්න නීතිපතිවරයා කටයුතු කරනවා නම් යුක්තිය පිළිබඳ මේ රටේ ජනතාව විශ්වාසය තියන්නේ කොහොමද? ඒ වගේම විනිසුරුවරුන්ගේ උසස්වෙන් කරු සභාපතිතුමනි, මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් උසස් කරද්දි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් නොසලකා කනිෂ්ඨ විනිසුරුවරුන් අභියාචනාධිකරණයට උසස් කරලා ඒ අය අද අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් බවට පත්වෙද්දී තමන්ට උසස් වීම නොලැබුණු ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන්ට හිතෙන්න පුළුවන් ඇයි අපිට මෙහෙම කරන්නේ? තමන්ගේ නුසුදුසුකම් තියෙනවා, ඒ ප්‍රසිද්ධ විය යුතුයි. ජ්‍යෙෂ්ඨයාට නොදෙන්නේ මොන නිර්ණායකයේ මතකද? අහවල් විනිශ්චයකාරවරයා නුසුදුසු වන්නේ ඇයි කියන එක ඔහුත් රටත් දැනගත යුතුයි. හැබැයි එහෙම නොවුනාම වෙන්නේ මොකක්ද? අද රටේ ජනතාවට හිතෙනවා ආණ්ඩුවට අවශ්‍ය කරන විදිහට නඩු තීන්දුව ලියන අයට පමණයි උසස් වීම ලැබෙන්නේ. අධිකරණයේ පිළිබඳ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට ගරු මන්ත්‍රීතුමනි, අද ජනතාව පොලිසියට පැමිණිලි කරලා උසාවියෙන් යුක්තිය ඉටු කර ගැනීම වෙනුවට යුක්තිය ඉටු කර ගැනීම අතට අරන් තියෙනවා. බලන්න හැමදාම රූපවාහිනිය දැම්මොත් මිනිමැරුම් වෙන මොකක්වත් හින්දා නෙවෙයි, නීති ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය නැති හින්දා තමන්ම නීති අතට අරන් යුක්තිය ඉටු කර ගන්න යනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමෙන් ඔබට ස්වාධීන කොමිෂන් සභාව ගෙන යන්න නම් මේ උසස් තනතුරු පත්කිරීම සම්බන්ධයෙන් නිර්ණායක සැකස් කිරීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් දේශපාලන ඇඟිලි ගැසීම් වලින් මේ කොමිෂන් සභාව මුදා ගැනීමත් කළ යුතුයි කියන එක මේ ගරු සභාවේ අවධානය යොමු කරමින් මම නියඳ වෙනවා.
සුදි ගරු ශ්‍රේයන් සේමසිංහ මන්තුමා.
අලු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ රටේ තොරතුරු දැනගැනීමේ පනතේ වළංගුභාවය සම්බන්ධයෙන් අද අපිට සැකයක් තියෙනවා. මොකද මේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ ලේඛනය ගාමි ලෝකයේ මැතිතුමාට ලැබිලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව එතුමා කරපු ඉල්ලීමකින්. මේක ලබා දෙන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය. මේ ලියුම අත්සන් කළා තියෙන්නේ තොරතුරු නිලධාරී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය. මේක දිගින් දිගටම රජය ප්‍රතික්ෂේප කරාට මේ මන්ත්‍රීවරුන්ට දීමනා ලබා දීම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මේක ඉතා පැහැදිලිව තියෙනවා මේ අධීක්ෂණය සඳහා ලබා දෙන දීමනාවක් කියලා. අපි කියන්නේ අපි මේ ඔබතුමාගේ නමත් මේ ලේඛනය ඇතුළත් ඔබ ඒ සම්බන්ධයෙන් අපේ තියෙන ගැටලුවක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි කියන්නේ මේක හංගලා කරන්න එපා. දැන් මේක තොරතුරු ලබා ගැනීමේ පනතහරහා ලැබුණට පස්සේ තවදුරටත් රජයේ ඇමතිවරු මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ හින්දා මම මේක සභාගත කරනවා. මේ ලැබිච්ච පිළිතුර අපි සභාගත කරනවා. මොකද දිගින් දිගටම තොරතුරු දැනගැනීමේ පනතහරහා ලැබෙන තොරතුරුත් සාවද්‍යයි කියලා කියන්න තරම් රජය අද පහත් මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි සභාගත කරනවා මේ ලියුම.
ගරු මන්තුමා, ඔබ පිළිබඳව අදාළ අමාත්‍යවරයා දැනුවත් කළා. ඔබතුමා සභාගත කරන්න මම හෙට දින පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරන්න.
මේක සභාගත කරන අතරම මම ඔබතුමාට යෝජනා කරනවා මේක හැන්සාත්ගත කරන්න කියලා. මොකද මේ ලියවිල්ල ඓතිහාසික ලියවිල්ලක් වෙනවා. තොරතුරු දැනගැනීමේ පනතහරහා ලැබෙනවා රාජ්‍ය ආයතනයකින්. හැබැයි රජය රාජ්‍ය ආයතනය ලබා දෙන තොරතුරු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.
ස්තුතියි ගරු මන්තුමා. මිලට එරාන් වික්‍රමරත්න මහත්මයා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක්.
ස්තුතියි මුලසුන සෙට්න මන්ත්‍රීතුමනි. මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීවරුන් කිව්වා විශේෂයෙන්ම එක මන්ත්‍රීවරයෙක් කිව්වා මේ විගණන පනත අවුරුදු දෙකහමාරක් ප්‍රමාද වෙලා පාර්ලිමේන්තුවට ගෙනාවා කියලා. ඔව් මීට ඉස්සලා එක ගේන්න තිබුණා, ගෙනාව නම් හොඳයි. නමුත් හුඟක් හේතු තිබුණා ඒක ප්‍රමාද වෙන්න. මොකද සෑම කෙනෙකුගේම අදහස් විමසල තමයි අපිට ඒක ගේන්න සිදු වුණේ. ඒ වගේම අපි පනත් ගැන කතා කරන නිසා 19 වෙනි සංශෝධනය ගෙනාවා. ස්වාධීන කොමිෂන් සභාවල් අපි පිහිටෙව්වා. ඒ වගේම දැන් මෙතන මතු වුණා මේ තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා යම්කිසි තොරතුරු මන්ත්‍රීවරුන්ට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. මම බොහොම සතුටෙන් ඒක අහගෙන හිටියේ. මොකද මම මේ පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේ පනත ගේනවට විරුද්ධ වුණා. දශකයකට පසුගිය රජය මේ පනත ගේන්න ඉඩ දුන්නේ නැහැ. අපි අන්තිමට වත්මන් කතානායකතුමා මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නකොට විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හැටියටත් තොරතුරු දැනගැනීමේ පනත අපි ඉදිරිපත් කළා. එදා අපි ඡන්දයක් ඉල්ලුවා, 9 ඡන්දේ ඉල්ලුවා. අද මේ ප්‍රශ්න කරන මන්ත්‍රීවරු එදා ඒ පනතට විරුද්ධ වුණා කියන එකත් මම සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් මම හුඟක් සන්තෝසයි මේ පනත මෙහෙම පාවිච්චි වෙන එකත් භාවිතා වෙන එක ගැනත් සන්තෝසයි. මොකද මේකෙන් ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් වෙනවා. මේ වගේ අපි හුඟක් ගෙනල්ලා තියෙනවා.
තොරතුරු දැනගැනීමේ පනතට අපේ තියෙන විරෝධතාවයක් නෙවෙයි. තොරතුරු දැනගැනීමේ පනත හරහා ලැබෙන තොරතුරුත් අද ඔබතුමාලගේ ඇමතිවරු ප්‍රතික්ෂේප කරනවා. ඒ එක්කම ඇමතිතුමා මහා බැංකු වංචාවේ තොරතුරු ලබා ගැනීමට අද අපිට හැකියාවක් නැහැ පනත ප්‍රකාරවත්. ඒ හින්දා තොරතුරු දැනගැනීමේ පනතේ මේ අපි දකින සිදුරු මං හිතනවා ඉදිරියේදී අපි සියලු දෙනාම එකතු වෙලා ආවරණය කරගමු. එහෙම නැත්නම් මහා බැංකුව විසින් කරපු හොරකම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරම වහලදායි.
ස්තුතියි. සේමසිංහ මන්ත්‍රීතුමා කියන මේ කතාවට මම තවත් කැමැතියි. මොකද අද එකඟ වෙනවා මේ පනත හොඳයි කියලා, මේ පනතට විරුද්ධ නැහැ කියලා. මොකද අපි ඔක්කොම වෙනස් වෙනවා. කලින් කාලයට වෙනස් වෙන එකක අදහස් තියෙනවා. කලින් කාලේ අපිට වෙනස් වෙනවා. ඉතින් මං හිතන්නේ මේක හුඟක් හොඳ දෙයක් කියලා. ඒ වගේම එක මන්ත්‍රීවරණෙක් සඳහන් කළා මේ ආමාත්‍යංශවල හිතූ පරිදි නිලධාරීන් වෙනස් කරනවා කියලා. ආමාත්‍යංශවල මේ රජය ඇවිල්ලා මට කියන්න පුළුවන් මුදල් ආමාත්‍යංශ ගැන විතරක් කියන්න පුළුවන්. මුදල් ආමාත්‍යංශ නම් එහෙම දෙයක් වෙලා නැහැ. ඔව්.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ 2 ලබා ගත් එක ගැන අහපු ෂැනෙන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය උත්තර දුන්නා. හැබැයි බැඳුම්කර වංචාව සම්බන්ධව විස්තර ඉල්ලුවට අද වෙනකන් දෙන්නේ නැහැ.
ඒක ඔව්.
මට දැනගන්න කැමතියි ඔබතුමා වගකීම් ඇමතිවරයෙක් හැටියට ඇයි
ඒක
බැඳුම්කර වංචාවේ හොරුන් ආරක්ෂා කරන්න මෙච්චර
බැඳුම්කරය ගැන නෙමෙයි ඕනෙම එකක් ගැන තොරතුරු අහන්න පුළුවන්. ඒකට විකල්පයක් තියෙනවා. ඒක ප්‍රමාද වුණොත් තව විකල්ප තියෙනවා. නීතියේම විකල්ප තියෙනවා. මේ විකල්පත් පාවිච්චි කරන්න කියලා මම ඔබතුමාව ධෛර්යමත් කරනවා. ඒවත් පාවිච්චි කරලා ඒ විස්තරත් ලබා ගන්න. මොකද අපි එක එක හොරෙක්ටවත් බේරලා යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ ඒ විස්තර ඔබතුමාට ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරනකොට අද සඳහන් කළා මේ VAT එකට රට ටිකක් ලැහැස්ති නැති භාවයක් කිව්වා. විශේෂයෙන්ම කිව්වා තිබුණ තාක්ෂණයේ අඩුපාඩුව නිසා කියලා. නමුත් මම සඳහන් කරන්න ඕනේ මේ VAT බද්ද කියන එක ලෝකේ රටවල් 130ක විතර තියෙනවා. මේ බදු ප්‍රමාණය වෙනස් වෙනවා 10% 11% ඉඳලා 30% වෙනකන් තියෙන බද්දක්. ඒ විතරක් නෙමෙයි අපි මේ බද්දු ක්‍රමය සරල කරමින් යන්නේ. VAT බද්ද ඇතුල් කරලා තියෙනවා. නමුත් පෙරාට ඇරිස් ක්‍රමයෙන් අපි ඒවා ශූන්‍ය කරගෙන යනවා. පසුගිය අයවැයේදීත් අපි ඒ පැරටරිස් විශාල ගණනක් අපි සම්පූර්ණයෙන්ම අයින් කළා. මේ ලබන අයවැයේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ කරන්න. ඉතින් මේ සරල බදු ක්‍රමයක් තමයි අපි සරල බදු ක්‍රමයකට තමයි යන්නේ. නමුත් VAT එක දිගින් දිගටම ඒ විදිහටම තියෙයි. මේ VAT කියන එකතු කළ අගේ මත බද්ධ තිබෙනවා. හුඟක් කලාවට කතා කරනකොට අපි කතා කරන්නේ වියදම ගැන. වියදම වැඩි කරන්න එක එක ආමාත්‍යංශ ගැන එක එක සේවාවන් ගැන කතා කරලා කියනවා වියදම වැඩි කරන්න කියලා. නමුත් වියදම වැඩි කරන්න පුළුවන් ආදායම ලැබෙනවනම් ඒ ආදායම රජයකට ලැබෙන්නේ බදු හරහා තමයි ඒ ආදායම ලැබෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මොකක්ද මේ ආදායම ඇත්තටම භාවිතා වෙන්නේ කියන එක තමයි බොහොම වැදගත් කරුණ. කොහොමද මේක පාවිච්චි කරන්නේ? අපි මේ ආදායම භාවිතා කරලා තියෙන්නේ 2015 පස්සේ
අපි අධ්‍යාපනයේ තියෙන ආදායම වැඩි කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍යයට තියෙන ආදායම වැඩි කරලා තියෙනවා. සමාජ සුභසාධනයට සමෘද්ධියට වැනි දේවල් වලට ඒ වියදම අපි වැඩි කරලා තිනවා. ඒ ආදායම එහි විදියට භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව ආරක්ෂාවට ඒ වගේම අධිකරණ පද්ධති තබා ගැනීමට ඒක තබාගෙන තිබෙනවා. කියන්නේ රජයේ නොයෙකුත් දේවල් අපි කරනවා. දැන් මේ ළඟදී පත්තරවල මාධ්‍ය දකින්න ඇති වාද විවාදයක් ඇති වෙලා තිනවා. මේ හුඟක් වෙලට වාද විවාදයක් ඇති වෙලා තිනවා. මේ මොකක් හරි ක්‍රියාවලියක් කරලා අපි නමක් යොදවනවා. වරායක් වෙන්න පුළුවන්, ගුවන්තොට පොලක් වෙන්න පුළුවන්, නැත්නම් මේ මොකක් හරි ලොකු දෙයක් කරලා අපි නමක් යොදවනවා. මේ ළඟදී තිබුණ වාද විවාදයේ ඇවිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම ගැන තියෙන වාද විවාදය එතුමගේ නම අපි අයින් කරන්න යනවද නැද්ද කියලා. මට මෙතන කියන්න පුළුවන් අපේ කිසිම අදහසක් නැහැ. කිසිම අදහසක් නැහැ එතුමගේ නම අයින් කරන්නවත් ඒ යොදවපු තැන් වලින් අයින් කරන්න. නමුත් මට අහන්න තියෙන කැමැති ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරලා අපේ නමක් යොදවන එක සුදුසුද නැද්ද කියන එක අපි මන්ත්‍රීවරු හැටියට මේ සභාවේ අහන්න ඕනේ ප්‍රශ්නයක්. ජනතාවගේ බදු යොදවලා යම්කිසි ක්‍රියාවලියක් කරපුවාම අපේ පුද්ගලික මුදල් නෙමෙයි ජනතාවගේ මුදල් යොදවලා කරපුවාම අපි ඒකට අපේ නමක් යොදවන එක සුදුසුද නැද්ද කියන ප්‍රශ්නය අපි අහන්නට ඕනේ. මං හිතන්නේ මේ සංස්කෘතිය අපි වෙනස් කරන්නට ඕනේ. මේ සංස්කෘතිය වෙනස් කරන්නට ඕනේ. මේ ඊයේ විශේෂයෙන්ම අපේ හිටපු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු ඇමති කෙනෙක් වෙන ටිරෝන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ උපන්දිමේ සමරන්න අපි පිළිරුවක් විවෘත කළා. මේ පිළිරුව විවෘත කළා විශේෂයෙන්ම ඔහුගේ පදනම ඔහුගේ දියණිය ටෙහානි මැතිව් සංවිධානය කරලා අපේ නියෝජ්‍ය නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒකට එකතු වුණා. ඒ පිළිරුවක් විවෘත කළා. ඒ වගේම විශාල සෙනගක් ගෙනල්ලා වියලි ආහාර ඒ අවස්ථාවේදී බෙද්දා. දැන් මේක කරනකොට රජයේ කිසිම අනුග්‍රහයක් නැතුව කළේ. බදු මුදල් වලින් සතයක්වත් ගත්තේ නැහැ. හිටපු දිවංගත වූ ප්‍රසිද්ධ ඒ වගේ ඇමති කෙනෙක්ගේ ඒ ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටියයි පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඇමතිතුමා හිටියා. නමුත් කිසිම රජයේ වියදමක් නැතුව ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික වියදම් හරහා තමයි ඒ කාර්යය ඉෂ්ට වුණේ. ඒ වගේම ඊයේ අපි දන්නවා ඊයේ වීරපුරන්නප්පුගේ ඒ සැමරුමක් තිබුණා මුරුටුවේ නගර සභාවේ මුරුටුවේ නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඒ ගුණ සැමරුම තිබුණා. මොකද 1948 දී මාතලේ කැරල්ලට නායකත්වය දුන්නේ ඒ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු කියන ඒ මොරටුවේ උපන් පුද්ගලයයි දුන්නේ. එදා ඒ කැරලි බ්‍රිතාන්‍යයට විරුද්ධව ඒ කැරලි තියෙනකොට කුරුණෑගලයි වාරියපොළයි ඒ කැරලි මර්ධනය කළා බ්‍රිතාන්‍ය හමුදාවල් යොදවලා. නමුත් වීරපුරන්නප්පුගේ නායකත්ව දුන්න කැරල්ල එයාට බැරි වුණා. එහෙම මර්ධනය කරන්න බැරි වුණා. නමුත් ඔහු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් දවස් 10කින් ඔහුගේ ජීවිතය නැති කළා. මෙන්න වීරයෝ. මේ අය තමයි වීරයෝ කියලා කියන්නේ. ඉතින් මම හිතනවා අපි සම්ප්‍රදායක් ඇති කරන්නට ඕනේ. මොකද්ද සම්ප්‍රදාය? වීරයෝ මතක් කරනකොට මං හිතන්නේ පුද්ගලයෙක් නැති වුණහම දිවංගත වුණහම ඒ පුද්ගලයාගේ නම යොදවන එකේ කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒක ගෞරවයක්. මොකද ඉතිහාසයෙන් තමයි අපි අද කරන වැඩ ඉතිහාසයෙන් තමයි මනින්න පුළුවන්. ඒක රටට හොඳ වැඩක්ද නැද්ද කියන එක ඉතිහාසයෙන් තමයි මනින්න පුළුවන්. නමුත් මේ එකක්වත් කරනකොට බදු දෙන ජනතාවගේ මුදල් ඒ සඳහා පාවිච්චි නොකළ යුතුයි. අපිට මෑත අපි ගන්නව නම් උදාහරණයක් ගන්නව නම් අපේ හිටපු ජනාධිපතිතුමා JR ජයවර්ධන ජනාධිපතිතුමා ඔහු ජීවත් වෙලා ඉන්නකොට කිව්වා එක ගොඩනැගිල්ලක්වත් එක පාරක්වත් මොකක් හරි මාර්ගයක්වත් මගේ නම තියන්න එපා කියලා. ඔහු අපිට ඒක පෙන්වලා දුන්න නමවත් තබන්න එපා කියලා JR ජයවර්ධන. මම අවසන් කරනවා ඉක්මනට. නමුත් එතුමා නැති වුණාට පස්සේ එතුමා මොනවද කළේ? එතුමාගේ පෞද්ගලික ධනය, එතුමාගේ පෞද්ගලික වත්කම්, එතුමාගේ ඒ ඉඩම් එතුමා ඒක ජනතාවට පැවරෙව්වා. ඔන්න මේ වගේ නායකයන් බදු ගෙවන ජනතාවගේ බදු මුදල් නෙමෙයි, එයාගේ පුද්ගලික ධනය පවා ලබා දුන්නා.
මං හිතන්නේ මේ වැඩි උදාහරණ තමයි අපිට වැදගත් වෙන්නේ. මේ රටේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්නට ඕනේ. යහපත් ශිෂ්ට සම්පන්න ශ්‍රී ලංකාවක් අපි ගොඩනගන්නට ඕනේ. අද බදු මුදල් ගැන කතා කරපු නිසා අපි හුඟක් කතා කළා ඒ වියදම පැත්ත ගැන. නමුත් ආදායම කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක ගැනත් අපි යොමු වෙන්නට ඕනේ. ස්තුතියි.
ස්තුතියි ගරු මහත්මයා. ඊළඟට ගරු රවි කරුණානායක මහත්මයා.
ස්තුතියි මුලාසන රුඩ මන්ත්‍රීතුමනි. අද මෙවැනි අවස්ථාවක වචන ස්වල්පයක් කතා කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම සම්බන්ධ මගේ ස්තුතිය මම ප්‍රකාශ කරනවා. වැට් බද්ද ගැන කතා කරනකොට මට මතක් වන්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 ජනතාව විශ්වාසයක් තුළින් අපට මේ රට බාර දීලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් රටේ ආර්ථිකය කඩාකප්පල් කරපු ආර්ථිකය හදන්න බාර දුන්නා. ඒ බාර දුන්න අවස්ථාවේදී ඒකේ මුදල් ඇමති වශයෙන් කටයුතු කරන්න මට ලැබුණ අවස්ථාව තුළින් මේ වැට් බද්ද ගේන්න තිබ්බා. ඒ ගෙනාවේ ඒකට අපි බාරගත් ආර්ථිකයේ ආදායම මැදි වුණා තමාගේ පොලිස හා ප්‍රාග්ධන ප්‍රමාණයවත් ගෙවන්න. ඒ අවස්ථාව අපි මුල් කොටගෙන දවස් 100ෙන් වැඩ කොටසක් කරලා ජනතාවට විශ්වාස කරන්න බැරි විදිහකට අපි පඩි වැඩි කරලා විශ්‍රාම වැටුප් වැඩි කරලා අපේ ස්වභාව සම්පත් ව්‍යසන තුළින් ඇතිවෙන රක්ෂණ දීලා ගෑස් මිල අඩු කරලා පෙට්‍රල් ඩීසල් ඔක්කොම අඩු කරලා මේවා තුළින් රට ආර්ථික මාර්ගයකට ගේන්න පටන් ගත්තා. මේ අවස්ථාවේ මතක් කරන්න අවශ්‍යයි රාජ්‍ය අමාත්‍ය වශයෙන් ලක්ෂ්මණ යාපා අභිවදන තමයි අපට උදව් පතන්න මුදල් අමාත්‍යෙන් දෙක තුනේ. ඉතින් මේ කරපු කණ්ඩායම තුළින් වැට් බද්දෙන් අපට පුළුවන් වුණා දැන් නොයෙක් චෝදනා ඉදිරිපත් කරා. වැට්මෑන් කියකී හිටියා, බැට්මෑන් කියකී හිටියා, හැබැයි අද නම් ගුඩ්මෑන් කියකී ඉන්නවා. ඉතින් මේක තුළින් මට තියෙන්නේ මේ අවස්ථාවේදී රටේ ආර්ථික යන ආකාරය අපි නැවත බලන්න අවශ්‍යයි. මොකෝ එදා ආදායම අපි බාර ගන්න අවස්ථාවේදී රටේ ආදායම බිලියන 1220යි. ඒක 2017 ජූනි මාසේ වෙනකොට අපි මේක 2000 නැතහොත් දළදේශ නිෂ්පාදනයෙන් 14.15% වැඩි කරන්න පුළුවන් හැකියාව තිබ්බා. නමුත් මට අද පේන තොරතුරු අනුව මම ලේසි කාර්යභාරය නෙමෙයි අද මංගල සමරවීර මුදල් ඇමති කරන්නේ. නමුත් එතුමා සමග ඉන්නේ රජයේ නිලධාරීන් තුළින් යම් වැරදි මාර්ගයක ගෙනියන එක මම මේ පෙන්වා දෙන්න අවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. රජිත සේනරත්න මැතිතුමා ලංකාදීප පත්තරේ 5 වෙනිදා මතක් කරනවා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ආණ්ඩුවට වටන වැඩපිළිවෙලක් කියලා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. එතන ඉන්නේ දක්ෂ හොඳ 99%ක් රටට සහ යම් දෙයක් කරන්න කැමති කට්ටිය. නමුත් 1%-2% මෙන්න මේ වගේ අය තමයි ඒ මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඉන්න නිලධාරීන් එකතු වෙලා මේ ආණ්ඩුවේදී ජනාධිපති කියන දේ අගමැති කියන දේ ප්‍රතිවිරුද්ධව කටයුතු කරන දේ මේක තමයි ඉස්සෙල්ලාම හදාගන්න අවශ්‍ය වන්නේ. නැත්තම් මේ වැට් වැඩි කරාද කියන එක නෙමෙයි අද 15/32 මා හිතන විදිහට මේක 9/10 අඩු කරලා ඒකේ වරප්‍රසාද තුන රට ඉදිරියට ගෙනියන තත්ත්වයක් තමයි ඇති කරන්න අවශ්‍ය වන්නේ. මම මේ කියන්නේ වැටපු ආර්ථිකයක් හදලා අපි ඒකට කණ්ඩායමක් වශයෙන් ජනතාවට ඒ ප්‍රතිලාභ දෙන්න පුළුවන් අවස්ථාව ඇති කරපු යෝගයක්. නමුත් අද අපේ සුරාබදු දෙස බැලුවොත් මේකේ 135%-40% අඩු වෙලා තියෙනවා. ඇයි? නිලධාරීන්ට බාර දීලා තියෙනවා. නිලධාරීන්ට බාර දුන්නාම අද දූෂණ ලක් වෙලා තියෙනවා. එදා කතා කරတဲ့ දූෂණයට 7-5ක් නැතුව 140%-40%කින් ආදායම වැඩි වුණා. අපි ගන්නකොට මාසයකට බිලියන් 2යි ආදායම. අපි ඉතුරු වෙලා අපි එළියට යනකොට බිලියන් 12ක ආදායමක් මාසයකට වැඩි වුණා. අද 107-8 බිලියන් ආදායමක් ලබා ගන්න. මෙන්න මේ නිසා අපි මේක නැවත හිතා බලන්න අවශ්‍යයි. මොකද ජනතාව බලාගෙන සිටින අපි ගෙවන බදු කොහෙද මේවට කියන්නේ? හැබැයි දන්නේ නැහැ මීට පෙර ගත්ත ආණ්ඩු තුලින් ඒ ණය ප්‍රමාණය ගෙවන්න අවශ්‍යයි. ඒව පැහැර අරගෙන යන්න බෑ. අනේ ඒ නිසා අපි ආදායම වැඩි කිරීම තමයි අපි කරන්න අවශ්‍යන්නේ. ඒක ජනතාවට ගෙවන්න බැරි ආකාරයකට දාලා වැඩක් නැහැ. ඒ නිසා අපි මේ සුරා බදු ගැන නැවත බලා ගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි රේගුව. එදා රේගුව ගැන කිව්වහම යම් බීතිකාවක් තිබ්බා. මොකෝ ඒගොල්ලෝ බලාගෙන හිටියක් කොහෙන්ද අපි ඊට පස්සේ ආදම ලබා ගන්න පුළුවන් වන්නේ? අද වෙලා තියෙන්නේ ඒ ආදම සීග්‍රින් අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ඇයි? මේක නැවත නිලධාරීන්ට බාර දීලා තියෙනවා. මේ නිලධාරීන්ට බාර දීමෙන් වෙලා තියෙන්නේ ඒක යම් විදිහක් සුපවයිස් කරත් හරි සුපරික්ෂි මට්ටෙන් බැලුවේ නැත්තම් එවැනි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මං හිතන විදිහට අපි මුදල් ඇමතිත් එක්ක කතා කරලා මේක නැවත වැඩි කරන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්න අවශ්‍යයි. මොකද ජනතාව බලාගෙන සිටින්නේ ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ ඇති වුණ පෙරළිය ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්නයි. ඒක කරන්න පුළුවන්. කරන්න ඕනකමක් තියෙනවද නැද්ද කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා යම් ඒ වැරදි නිගමන රජයේ නිලධාරීන් තුලින් ගැමීම තුලින් ඒකෙන් ඇතිලා තියෙන ප්‍රතිවිපාකේ තමයි අද කතා කරගෙන සිටින්නේ. ඒ වගේම තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. මේකේ එදා වර්ධන වේගය 135 40ක් තිබ්බා. අපි මේක නූතන ක්‍රමයට රෙමිස් එක ගෙනාවා. එදා මේක ජනවාරි මාසයේ 2018 ඇති වෙන තියෙන දේ අද වෙන තාක් කල් තාම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඇයි? මේක නිලධාරීන්ට බාර දීලා තියෙනවා. එදා ආයතන 37ක් එකට වැඩ කරන්න පුළුවන්. රෙමිස් ආයතන තුලින් මේ සියලු දේම එක තැනක යමක් වුණොත් ඒකේ ආයතන 37ම දැනගන්න පුළුවන් විදිහකට කටයුත්තක් තියෙනවා. අදක වෙන්නේ නැහැ. මං හිතන්නේ අපි මුදල් ඇමති අපෙන් කතා කරොත් අපි එකට කතා කරලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ එකට වැඩ කරලා කටයුතු කරේ නැත්නම් මේ රජයේ නිලධාරීන් ඒගොල්ලන්ට ඕන විදිහකට ඉබි ගමනින් යන්න කරන ස්වරූපේ තමයි ඇති කරන්නේ. ඒ නිසා මං හිතන විදිහට අප මෙවැනි දේ ආදායම වැඩි කරන්න පුළුවන් මාර්ග ටික හොයලා බලලා ගත්තොත් අපේ අහිංසක ජනතාවට මොකෝ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව තුලින් අප වෙලා තියෙන්නේ වැඩ කටයුතු එක ගම්මානයකට එක දිස්ත්‍රික්කයකට එක මන්ත්‍රීවරයෙක්ට නෙමෙයි යොමු වෙලා තියෙන්නේ. අද රටේ හැම කොනකටම මුදල් වෙන් කළා තිබ්බා. එදා 2015 ගත්තේ රටේ අක්‍රීය වෙලා තිබ්බා ආර්ථිකය රටේ හැම කොනකටම මුදල් සපයන්න පටන් ගත්තා. හැම අමාත්‍යාංශයකටම සංවර්ධන වේගයක් ඇති කරන්න පුළුවන් වුණා. නමුත් අද ඒක ඇන හිටලා තියෙන්නේ ඇයි? මේ රජයේ නිලධාරීන්ට බාර දීලා තියෙන නිසායි. ඒ නිසා මං හිතන විදිහට මූලාසන රුඩ මන්ත්‍රීතුමනි අපි මෙතන එකතුව මේක යම් විදියෙන් කණ්ඩායම ස්වරූපයකින් ඇති කරලා මේ ප්‍රතිලාභෙ නැවත ජනතාවට දෙන්න පටන් ගන්න ඒ පමණ දැම්මම ආරම්භ කරන්න ඕනේ කියන එක මම මේ අවසින් මතක් කරන්න කැමතියි. ඒ නිසා මං හිතන විදිහට මූලිකව අපේම රජයේ නිලධාරීන් එතන දාලා මේ චන්දිකා කුමාරතුංගලගේ හෙන්චයිල් අතර දාලා එදා ආර්ථික ඍණ ආර්ථිකය ප්‍රථම වතාවට ඇති කරපු මේ කට්ටිය ටික දාලා අපේ මුදල් අමාත්‍යංශේ දුවන්න ගියොත් එන ඉදිරිය නෙමෙයි යන්නේ පස්සට තමයි යවෙන්නේ. මේක තමයි මම වගකීමකින් කියන්නේ. මොකද ඔතන එක ආයතනික පුද්ගලෙක් ඇවිල්ලා අපෙන් ගත්ත යම් දේවල් ගන්න හැදුවා. මටත් ලක්ෂ්මන් යාපත් ඉන්න අවස්ථාවේදී අපි ප්‍රතික්ෂේප කරා. දැන් එයා මහපුටුවකට ඇවිල්ලා එදා දෙන්න බැහැ කිව්ව දීලා අන්තිර වෙනින් ලෝකෙට හිනිනවා. අද මේ ETI එකේ තැන්පත්කරුවන් ඉල්ලනකෝ සල්ලි මේක කාටත් මනින්න ඕනේ මහ බැංකුවට තමයි. එදා මං ඇහුවා මේ අයගෙන් මේ මහ බැංකුවෙන් මේ සුපරික්ෂි මට්ටමේ වැඩ කරන තියෙන මහ බැංකුව මොනවද කරන්නේ? හැම එකකටම ඇඟිලි දික් කරනවා. තමාලා දේශ ඇඟිලි දික් කරන්නේ නැහැ. 3-4 දිනක් හිටගෙන හිතන මුළු ලෝකයේ ආර්ථිකය මේ අය ඉදිරියට ගෙනියනවා කියලා. මේක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා වගකීමකින් අහන්නේ මේ මහ බැංකුවෙන් මොනවද කළා තියෙන්නේ? ඔබතුමාලා අපේ ලසන්ත ගුණවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ මැනේජර්තුමා ලක්ෂයක ලෝන් 8ක් දුන්නයි කියලා මහ බැංක උඩ පැනලා අස් කරා. අද ජෙහාන් අමරතුංග මහජන බැංකුවෙන් මිලියන් 10,800ක් අරන් තියෙනවා. තමාට කොන්දක් තියෙන දහන්න කොහොමද යගත්තේ කියලා මම මහ බැංකුවේ අධිපතිකින් අහනවා. හැම එකකටම ඇඟිලි දික් කළා කතා කරන පුද්ගලයා. ඒ වගේම තව ඇමතිවරෙක් මිලියන් 4000ක් ওই බැංකුව වලින් අරන් තියෙනවා. එයාට කොන්දක් තියෙන දහන්න කොහොමද මේක ලැබුණේ කියලා. මොකද ඒගොල්ලෝ හරි කැමති අනිත් අයට ප්‍රශ්න කර කර ඉන්න. තමාගේ තියෙන දුර්වලතා පේනන්නේ නැහැ. මම මේ කරන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව අමාරුවෙන් අපි ඇති කරා. මේක ලේසියෙන් මුන්ට මේක පෙරලන්න ඉඩ දෙන්නේ නැත. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ දෙන්න එකට හප්පන ස්වරූපයේ දේශපාලඥ අපි UMP එක ඇතුළෙත් ඉන්නවා. මේක තමයි අපි නිවැරදි කරන්න අවශ්‍ය වන්නේ. අපේ අහිංසක ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදාගෙන එක්සත් ජාතික පක්ෂයෙන් බලාගෙන සිටින කෝ අපිට මේ ලැබෙන ප්‍රතිලාභය කොහෙද කියලා. ඒ නිසා තමයි මේ කැක්කුමකින් මම කතා කරන්නේ. මෙතෙක් තුර මං නිහඬව සිටියේ. නමුත් ඒ නිහඬ ස්වරූපය තුළින් අපේ එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රතිලාභ ලැබෙන නම් කමන්නේ. නමුත් දවසින් දවස වලපල්ලට වැටෙනවා නම් නම් කතා කරන්න තියෙන අවස්ථාව දැන් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මං හිතන විදිහට මේ න්‍යායාත්මක දේශපාලන පැත්තකට දාලා මේකේ ප්‍රායෝගිකව මේ බලය කොහොමද මේ ජනතාවට ලබා දෙන්න තියෙන්නේ කියන එක අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා මම නැවත අහනවා මේ පොඩි කාර් සම්බන්ධයෙන්. මට මතකයි ලක්ෂ්මණි අපි ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ඉන්නකොට අපි ඒක ගෙන්න ගත්තා. අපිට පෙනුණා මේක යම් විදියෙන් ප්‍රශ්නයක් ඇති කරනවා. අපි අමාරුවෙන් තැනකට සියලු දෙනා මේකට ගෙල්ලක ඇති කරා. මෙන්න එදා තිබ්බේ ප්‍රගතිය තුලින් තමයි ආදම් වැඩුණේ. අද පොඩි කාර් වලට අඩු වැඩි කරලා ලොකු කාර් එහෙම්මම තිබ්බනම් මේක නේද ප්‍රශ්නේ? මුදල් යන්නේ 100cc 1000ක තියෙන ප්‍රශ්නක නෙමෙයි. නමුත් BMW, Benz, Range Rover මෙන්න මේවෙන් එළියට යනකොට තමයි ඔන්න ගෙවුන් ශේෂයට ප්‍රශ්නයක් ඇතිවන්නේ. මේක තමයි බලන්න අපි අගය කරන අගමැතිතුමාය ගැන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්. මම මංගලත් එදා එක්ක කතා කරන්න අවස්ථාව ලබා ගන්න ඕනේ. මොකෝ එතුමත් යම් අයක කිව්ව නිසා මේ නිලධාරීන් තුලින් ඇති කරන දේවල් තමයි මේ ප්‍රශ්නේ ලෙස ගන්නෙ. ඒ වගේම තමයි අරක්කු බියර්. මම දැක්ක බියර් කම්පනියක් එක දවසක බොහොම ලස්සනට ප්‍රශංසා කරන මුදල් අමාත්‍යංශ කරපු දේ. මොකද ඒගොල්ලන්ගේ සාක්කුවේ බිලියන් 4ක් දාගෙන අපේ බදු ගෙවන්නාගේ බිලියන් 4ක් නැති කිරීම තමයි කරේ. ඒ බිලියන් 4 අපට ආවනම් අවුරුද්දකට බිලියන් 50ක් තියෙනවා. ගම්පෙරළේ තව පෙරළියක් ඇති කරන්න තිබ්බා. මෙන්න මේ වගේ නොමග යන රජ නිලධාරීන් තමයි මේ වගේ දේවල් කරලා බියර් කම්පැනි අපර මොකද්ද හැම එකම බොන බොන ඉන්න මේ අවස්ථාවේදී. ඉතින් ඒක මිල වැඩි කරන අරක්කු වලින් ඒ ලැබෙන සල්ලි මතර තිතන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩි කරන බොන එක හැම එකම කරනවා. මෙන්න මේක තමයි වෙනස් කරන්න අවශ්‍ය වන්නේ. ඒ බිලියන් 5 ගත්තනම් කොතනම ආදැමක් ලැබෙන්න පුළුවන්ද? ඉතින් මම නැවත අහන්නේ මේකේ යම් විදියක අපි ප්‍රතිපත්ති ඇති කරනවා නම් ඉස්සෙල්ලා අපි සල්ලි ටික ලබා ගන්න අවශ්‍යයි. මේක තමයි වෙනසක් ඇති කරන්නේ. ඊට පස්සේ රුපියල් බාල්දු කිරීම. මේ මහ බැංකුවෙන් අහනවාද මොනවද වෙලා තියෙන මේ සම්බන්ධයෙන්? එදා 134 39 තිබ්බ එක අද 160යි. මේක තුලින් හැම රුපියලක්ම බාල්දු වීම කියන්නේ බිලියන් 40ක් අපේ අයවැයට. මේ බිලියන් 40 තුලින් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ උද්දමනය වැඩි වෙනවා. කොස්ට් පුෂ් ඉන්ෆ්ලේෂන්. මේක තුලින් තමයි අද ප්‍රශ්නයක් ලෙස සලකන්නේ. ඒ නිසා රුපියල ශක්තිමත් කිරීම තමයි අවශ්‍ය වන්නේ. නමුත් ඔය මහ බැංකුවේ මේක මුදල් අමාත්‍යංශයේ සමහරට අවස්ථාව ඉඩ දුන්නේ නැහැ. අපි ඉන්නකොටත් මහ බැංකුව ඇඟිලි ගැසුවා. නමුත් අපට අවශ්‍ය වෙන රුපියල ශක්තිමත් කරන්න, අපට අවශ්‍ය වෙන අපේ ආණ්ඩුව ආරක්ෂා කරන්න, අපට අවශ්‍ය වෙන ජනාධිපති අගමැතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. නමුත් ඒකට හරස් කපනෝ නම් ඒ හරස් කපන නිලධාරීන් තමයි අපි ගෙදර යවන්න අවශ්‍යන්නේ. මොකද ඒ අය නෙමේ ජනතාව ඉදිරියට යන්නේ. ජනතාව ඉදිරියට යන්නේ අපි ජනතාව නියෝජනය කර අපි තමයි ඉදිරියට යන්නේ. මේ සම්බන්ධයෙන් අපි කතා කරලා පෙන්වන්න රුපියල ශක්තිමත් කරොත් අපිට මේ තියෙන ජීවන වියදම අඩු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පොලි අනුපාතය අඩු ගන්න 3%කින් විතර අඩු කරන්න තියෙන අවස්ථාව තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සුද්ධ ආවයි කියලා
අවසානයි
මම දන්නවා වෙලාව බාධා වෙලා තියෙනවා. මට මොහොත මිනිත්තු 3ක් දුන්නා නම් ඔබේ ගමනට මේ ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ පොලි අනුපාතය 3/4කින් අඩු වෙනවා කියන්නේ අහිංසක ස්වයං රැකියා කරන එක්කෙනෙක්ට 3/4ක ලාභයක් තමාගේ සාක්කුවට එනවා. මේක මහ බැංකුව දන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕන එක්කෙනා කියන එක මෙතනට ඇවිල්ලා කරන එක තමයි තියෙන ප්‍රශ්නය. මට වගකීමකින් කියන්න පුළුවන් නිසා මම කියන්නේ. මොකෝ මේ රජ නිලධාරීන් උන් කියන පළියට සුද්ධ ආවා කියලා කියන පළියට මෙතන නටන්න ගියොත් මේක තමයි තියෙන ප්‍රශ්නය. මගේ කැක්කුම තියෙනන්නේ ඒ නිසයි. ඒ නිසා මං හිතන විදිහට මංගලයි අපි එකතු වෙලා මෙයට පෙන්වලා දෙමු කොහොමද මේක අඩු කරන්න පුළුවන් වන්නේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මේ උද්දමනය අඩු වෙනවා කියලා කිව්වනේ. එහෙනම් මේ අවස්ථාවේ මේ මාසේ කොහොමද 5.4 වැඩි උනේ? මේ මහ බැංකුවකින් අහන්න අවශ්‍යයි වන්නේ. එක පැත්තකින් දෙන ණය ඇති කරන ස්වරූපය අඩු වුණා. 127ක් තිබ්බ එක අඩු කරා 115කට කියලා උද්දමනය අඩු වෙනවා කියලා. හැබැයි උද්දමනය 102.1 ඉඳන් 5.4 වැඩි වෙලා තියෙනවා. කවුද මේකට වග කියන්න අවශ්‍ය වන්නේ? ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාගෙන්ම මම පෙන්වන්න කැමති වන්නේ මේ මහ බැංකුවේ අධිපති මේ ගැන කතා කරනකොට යම් මාර කැක්කුමක් තියෙනවා. මේ ද්විත්ව පුරවැසි භාවයක් තියෙන පුද්ගලයෙක් වැඩිකරේ කොහෙද කියලා දැනගත්තොත් මම හිතන විදිහට මේ පත්තුනේ කොහොමද ප්‍රශ්නෙත් ඇති වෙනවා. මම මහ බැංකුව අධිපති ගැන කිව්වාම උංගා ප්‍රශ්න හැම එකක්ම තියෙනවා කියලා තියෙනවා. නමුත් මෙයා කියනවා CB downgrades 2018 growth forecast to 4%. අපට 105.4ක් ඕනේ කියලා මෙයා 104කට අඩු කරනවා. කවුද මෙයා? මෙයා පත් කරලා දෙන ජනතාව තුලින්ද? මෙන්න මේ වගේ වැරදි ප්‍රතිපත්ති. මොකද මෙතනින් අය වැඩි දෙනා ගිය මහ බැංකුවේ අධිපතිගේ 7L තාම ගමන් කරනවා. එයාට ඕන විදිහට ඒක අරගෙනවා. මුදල් අමාත්‍යයෙන් මං කිව්ව දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. එයායි අනිත් මීට පෙර හිටපු එයාත් එක තාම ගැවසෙන යුගයක තුලින් ගමන් කරන්නේ. ඉතින් විපක්ෂෙන් ආණ්ඩුව යම් විදියෙන් කොබවන මට්ටමක් තමයි පේන්න තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ කැක්කුම මේ කතා කරේ. මේ කරන්න බැරි එක නෙමෙයි. කරන්න ඕනකමක් තියනවද නැද්ද කියන එක. අපිට එකතු වෙලා මේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තුන විශ්වාසය ජනතාව තුළ තියෙන විශ්වාසය නැවත ඇති කරන්න අවශ්‍යයි. ඒක අපි එකට කරන්න අවශ්‍යයි. ඒ නිසා යම් ඍජු මූල්‍ය විනයක් ඇතිව රිදිරි දැක්මක් සහිතව ජනතාව හදවතේ තියාගෙන මේ වැඩ කරන්න පුළුවන් ගමන ඇති කරන්න අවශ්‍යයි. ඒකට රුපියල ශක්තිමත් වෙනවා වගේම පොලිය අනුපාතය අඩු කරලා ආදම වැඩි කරලා ඒක තුලින් මේ රටේ සංවර්ධන වේගය මේක මේ කෙටි කාලය තුලින් අපි පෙන්නලා නැවත ජනතාව විශ්වාසය ඇති කරගෙන මේ රටේ සංවර්ධන ගමනක් ඇති කරමු. නිස්සද්දව රටේ හැම කොනකම සංවර්ධනයක් වෙනවා. අද ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පුද්ගලයෝ වුණත් තමගේ හදවත තට්ටු කරලා ඇහුවොත් ඒ හැම කොනක්ම සංවර්ධනය වෙනවා. පාරක් විතර නෙමෙයි, කානුවක් විතර නෙමෙයි, බෝක්කුවක් විතර නෙමෙයි, ගෙවල්ද, පාසල්ද, රෝහල්ද, පාරවල් ටික තුලින්, සොයම් රැකියා තුලින් අන්න ඒ සංවර්ධන පේන්න තියෙන නිසා. හැබැයි අපි රුපියල් 100ක් වියදම් කරලා රුපියලක මාධ්‍යයක් ලැබෙනවා. මීට පෙර තිබ්බ රුපියල් 99ක් මාධ්‍යයට වියදම් කරලා රුපියලක් වියදම් කරොත් ඊට වඩා සද්ද වෙන එක තමයි කතා කරන්නේ. ඒ නිසා අපි එකට කණ්ඩායම ස්වරූපයකින් මීට පෙර අවුරුදු 3මාරේ වුණ දේවල් පැත්තකට දාලා එකට ගමන් කරන තියෙන අවස්ථාව දැන් ආරම්භ කරන්න ඕනේ කියන මතක් කිරීමේ ඔබට වෙලාව හරස් වෙලා තියෙන නිසා මම මීට වැඩි බාධා කරන්නේ නැහැ. ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි.